පාර්ලිමේන්තු ස්ථාවරණයක 27 දෙක යටතේ ප්‍රශ්න ගරු සජිත් ප්‍රේමදාස මහතා.
ආණ්ඩුව ආර්ථිකය ස්ථාවර වෙමින් පවතින බව පැවසුවත් රටේ ආර්ථිකයට මහත් දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් අද සිය ව්‍යාපාර පවත්වාගෙන යෑමේදී දැඩි අපහසුතාවයකට මුහුණ දී සිටිනවා. වෙළඳපොළ තරඟකාරීත්වයට වඩා බැංකු ණය සීමා NPL non performing loans ලෙස වර්ගීකරණය කිරීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ නාමයෙන් අධික ගාස්තු සහ දඩපොලි පැනවීම ඔවුන්ට බරපතල බලපෑමක් වී තිබෙනවා. MSME ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකින් සඳහා ප්‍රකාශිත රජයේ සහන වැඩසටහන් බොහෝ විට ක්‍රියාත්මක නොවන අතර එහි ප්‍රතිඵලයක් ලෙස සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වේගෙන් වැසී යාමක් දක්නට ලැබෙනවා. එබැවින් මේ සම්බන්ධයෙන් මම පහත සඳහන් ප්‍රශ්න යොමු කරනවා. සුළු හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත මගින් මෙරට දළදේශීය නිෂ්පාදිතයට දක්වන දායකත්වය කොපමණද? පසුගිය වසර තුන තුළදී MSME මගින්, ඒ කියන්නේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකින් මගින් කොපමණ අපනයන ආදායමක් ලබා දී තිබේද? 2019 සිට 2025 වසර අවසානයේ වනතෙක් ක්‍රියාත්මක ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායක ව්‍යාපාර සංඛ්‍යාව වසා දමා ඇති ව්‍යාපාර සංඛ්‍යාව අලුතින් ලියාපදිංචි ව්‍යාපාර සංඛ්‍යාව කීයද? ව්‍යාපාර වසා දැමීම හේතුවෙන් රැකියා අහිමිවීම පිළිබඳව රජය සතුව ඇති නවතම සංඛ්‍යාලේඛන මොනවාද? නව රජය යටතේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකින් සඳහා හඳුන්වා දෙන ලද ණය සහන සහනාධාර වැඩසටහන් මොනවාද? 2025-2026 සඳහා ප්‍රකාශයට පත් කළ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායක ණය යෝජනා ක්‍රම යටතේ වෙන් කළ මුදල් ප්‍රමාණයට සාපේක්ෂව සැබවින්ම ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකින් වෙත නිකුත් කර ඇති ණය මුදල් ප්‍රමාණය කොපමණද? බැංකු මට්ටමින් මෙම ණය අයදුම්පත් ප්‍රතික්ෂේප වන ප්‍රතිශතය පිළිබඳව රජය සතුව දත්ත තිබේද? එම ප්‍රතික්ෂේප කිරීම් වලට හේතු මොනවාද? ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරවලින් කොපමණ ප්‍රතිශතයක් වර්තමානයේ non performing loans NPL ලෙස වර්ගීකරණය වී තිබේද? එම ව්‍යාපාර සඳහා නව ණය හෝ ප්‍රතිමූල්‍ය පහසුකම් ලබා ගැනීමේදී පවතින නීතිමය හා බැංකුමය බාධා ඉවත් කිරීමට රජය විශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබේ. රාජ්‍ය ආයතන මණ්ඩල විසින් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකින් සැපියුම්කරුවන්ට ගෙවීමට තිබෙන හිඟ මුදල් ප්‍රමාණය කොපමණද? එකනේ රාජ්‍ය ආයතන මණ්ඩලවලින් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් කරපු සැපයුම් වලට ගෙවීමට තිබෙන මුදල් ප්‍රමාණය කොපමණද? එම ගෙවීම් සඳහා නියමිත කාල සීමාවක් හඳුන්වා දීමට රජයේ සූදානම්. විදුලි බිල, ඉන්ධන, ප්‍රවාහන පිරිවැය ඉහළ යාමේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායක ක්ෂේත්‍රයට සිදුව ඇති බලපෑම පිළිබඳව අධ්‍යයනයක් සිදු කර තිබේද? අමුද්‍රව්‍ය ආනයනයේදී මෙන්ම දිත්වා සුලිකුණාටුව හේතුවෙන් හානි වූ යන්ත්‍ර සූත්‍ර යළි ආනයනයේදී පවතින බදුගාස්තු පාලන බාධා අවම කිරීම පිළිබඳව රජයේ සලකා බලන්නේද? ක්ෂුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර බිඳවැටීම වැළැක්වීමේ අරමුණින් බැංකු විසින් සිදුකරන දේපළ අත්පත් කර ගැනීම, වෙන්දේසි කිරීම, නඩුමය ක්‍රියාමාර්ග තාවකාලිකව නවතා දැමීම සඳහා පරාටයේ නීතිය යටතේ ක්‍රියාත්මක වන බලතල අත්හිටුවීමට හෝ සීමා කිරීමට රජයේ සූදානම්. පරාටයේ නීතිය ක්‍රියාත්මක කිරීම තුළ ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් බරපතල අසහනයකට ලක් වෙලා තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම එය ක්‍රියාත්මක කරන්නට පෙර ඇත්ත වශයෙන්ම ඒ අයගේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතුයි. එය ඉෂ්ට කරන්නට රජය ගන්නා ක්‍රියාමාර්ග කවරේද කියන එකත් මම මේ අවස්ථාවේ අහන්න කැමතියි.
ගරු අමාත්‍යතුමා,
ගරු කතානායක
නියෝජ්‍ය අමාත්‍යතුමා,
ලබාදීමට සති දෙකක් කාල සීමාව ලබා ගන්න.
ගරු විපක්ෂ නායකතුමා,
අදාළ අමාත්‍යවරයාට කාලය ගන්නට තිබෙන ඊට ප්‍රස්තාව මම ප්‍රශ්න කරන්න යන්නේ නැහැ. නමුත් මම ඔබතුමාට සඳහන් කරන්න කැමතියි, පසුගිය සතියේ මේ පාර්ලිමේන්තුවේ කමිටු කාමරයකම ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරන විශේෂිත වූ වැඩසටහන් පිළිබඳව සවිස්තර ඉදිරිපත් කිරීමක් මේ මන්ත්‍රීවරුන්ට කරා. අපි සීලු මන්ත්‍රීවරුන්ට මමත් ඒකට සහභාගි වුණා. ඒතර මම අහන්න කැමතියි, ඇත්ත වශයෙන්ම මේ ප්‍රශ්නේ අහලා තියෙන උත්තර කේන්ද්‍ර කරගෙන තමයි ඇත්ත වශයෙන්ම මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක කළ යුත්තේ. මම අහන්න කැමතියි, මේ දත්ත කේන්ද්‍රීයව නෙවෙයිද මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක කරේ?
සති දෙකක්
අවසාන වශයෙන් මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි. විශේෂයෙන්ම අද දවස වෙනකොට අපේ රටේ කුඩා සුළු හා මධ්‍ය පරිමාණයේ වීමෝල් හිමියන් බරපතල ප්‍රශ්නයකට ලක් වෙලා තිබෙනවා. ඒ අයට ලබා දෙනවයි කියන මේ සහන පොලී ණය අද ලැබිලා නැහැ. ඒ වගේම වීමිල දී ගැනීම වලින් 65% කරන්නේ මේ කුඩා කර්මාන්ත. ඒ පිළිබඳව මම ඉල්ලීමක් කරනවා රජයෙන් ඉක්මනින් පිළිතුරක් ලබා දෙන්නට කටයුතු කරන්න කියලා.
හොඳයි ගරු. ගරු ආචාර්ය එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතා.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. ගෞරව සපානායකර් அவர்களே, பின்வரும் விடயத்தை நீதி மற்றும் தேசிய ஒருமைப்பாட்டு அமைச்சர் அவர்களின் கவனத்திற்கு கொண்டு வர விரும்புகின்றேன். 1990 ஜூலை மாதம் 12 புனித ஹஜ் கடமைகளை கிரிகைகளை நிறைவு செய்துவிட்டு காத்தாங்குடி தங்களது வீடுகளுக்கு திரும்பிக் கொண்டிருந்த முஸ்லிம் யாத்திரியர்கள் கல்முனை மட்டக்களப்பு பிரதான வீதியில் குருக்கல் மடம் என்னும் இடத்தில் தமிழீழ விடுதலை புலிகளினால் வலிந்து காணாமலாக்கப்பட்டுள்ளனர் என காத்தாங்குடியைச் சேர்ந்த அப்துல் மஜீத் முகமது ரவுஃப் என்பவரினால் களுவாஞ்சிகுடி நீதவான் நீதிமன்றத்தில் 2014 4/9 வழக்கு தாக்கல் செய்யப்பட்டிருந்தது. வழக்கு இலக்கம் B/172/2014. இது தொடர்பிலே கடந்த வரவு செலவு திட்ட நிதி அமைச்சு தொடர்பான விவாதத்தின் போதும் நான் பேசியிருந்ததை நினைவு கூறுகின்றேன். மேற்படி சம்பவத்தின் போது 100+ வலிந்து காணாமலாக்கப்பட்டு அவர்களது உடைமைகள் அனைத்தும் பறிக்கப்பட்டு இறுதியில் கொலை செய்யப்பட்டு குருக்கல் மட கடற்கரையை அண்டிய ஒரு பகுதியில் புதைக்கப்பட்டுள்ளார்கள் என்ற நியாயமான சந்தேகத்தின் பேரில் அடிப்படையில் நீதிமன்றத்தின் மேலான தலையீட்டை கோரிய போது 2014 April 28 சுமார் 12 முன்பே கௌரவ நீதவான் அவர்கள் குறித்த புதைகுழியை அகழ்வதற்கு தேவையான சகல நடவடிக்கைகளை மேற்கொள்ளுமாறு உரிய அரச திணைக்களங்கள் மற்றும் நிறுவனங்களுக்கு கட்டளை ஆக்கியிருந்தார். எனினும் இன்று வரை குறித்த புதைகுழி அகலப்படவில்லை. கௌரவ சபாநாயகர் அவர்களே, மேற்படி சம்பவமானது வலிந்து காணாமலாக்கப்பட்ட 100+ இலங்கை பிரஜைகள் தொடர்பானதாகும். தங்களது உறவினர்களுக்கும் அன்பர்களுக்கும் என்ன நேர்ந்தது என்பதை அறிகின்ற தார்மீக உரிமை பாதிக்கப்பட்ட அனைவருக்கும் காணப்படுகின்றது. அதன் அடிப்படையில் குருக்கல் மட புதைகுழியில் மேற்படி வலிந்து காணாமலாக்கப்பட்டு கொலை செய்யப்பட்டு புதைக்கப்பட்டிருந்தால் புதைக்கப்பட்ட எச்சங்களை தோண்டியெடுத்து மரபணு பரிசோதனைகள் மூலம் அடையாளம் கண்டு அவ்வெச்சங்கள் அவர்களது குடும்பத்தினர் விரும்பியவாறு மார்க்க அனுஷ்டானங்களை மேற்கொண்டு கடமைகளை நிறைவேற்றி மீள அடக்கம் செய்வதும் பாதிக்கப்பட்டவர்களுக்கு நீதியை பெற்றுக் கொடுப்பதும் இவ்வுயரிய சபையினுடைய கடமையாகும். கௌரவ சபாநாயகர் அவர்களே, இவ்விடயம் தொடர்பில் இவ்வுயரிய சபையில் நான் பேசிய பின்பு கௌரவ நீதி அமைச்சர் அவர்கள் அவ்விடத்துக்கு நேரடியாக விஜயம் செய்து பார்வையிட்டு அகழ்வு பணிகள் உடனடியாக மேற்கொள்ளப்பட வேண்டும் எனவும் அதற்கு தேவையான சகல ஒத்துழைப்புகளை வழங்க தயாராக இருப்பதாகவும் இந்த பாராளுமன்றத்திலே நீங்கள் தெரிவித்திருந்தீர்கள். இதற்காக பாதிக்கப்பட்ட மக்கள் சார்பாக உங்களுக்கு எனது நன்றியினை நான் தெரிவித்துக் கொள்கின்றேன். கௌரவ சபாநாயகர் அவர்களே, எனினும் இதற்கு தேவையான நிதி விடுவிக்கப்படாமை காரணமாகவே இவ்விடயம் இன்னும் பிற்படுத்தப்பட்டு செல்வதாக நான் அறிகின்றேன். எனவே இவ்வகழ்வு பணிக்காக சுமார் 29 லட்சம் நிதி ஒதுக்கப்பட்டுள்ளதாகவும் அவ்வொதுக்கப்பட்ட நிதியானது குறித்த அகழ்வு பணிக்கு விடுவிக்கப்படாததன் காரணமாக கடந்த 6/1/2026 இவ்வருடம் திகதிய தவணையின் போது கௌரவ நீதவான் அவர்கள் மேலதிக நிதியினை கோரியிருப்பதாகவும் நான் அறிகின்றேன். கௌரவ நீதவான் அவர்களின் உத்தரவின் பேரில் குறுக்கல் மட மனித புதைகுழி அகழ்வு பணியை மண்முனை தென் எருவில் பற்று களுவாஞ்சிகுடி பிரதேச செயலகமே பொறுப்பேற்றுள்ளதாக அறிகின்றேன். எனவே கௌரவ நீதி அமைச்சர் அவர்களே, எனவே இதற்கு தேவையான மொத்த நிதியையும் குறித்த களுவாஞ்சிகுடி பிரதேச செயலகத்துக்கு விடுவித்து அவசரமாக அகழ்வு பணி மேற்கொள்ளப்பட்டு கிட்டத்தட்ட 35 ஆண்டுகளாக பாதிக்கப்பட்ட மக்கள் தங்களது உறவுகளின் ஜனாசாக்களையாவது மார்க்க முறைப்படி நல்லடக்கம் செய்வதற்கு ஆவண செய்யுமாறு இந்த உயரிய சபையிலே தங்களிடம் வினயமாக கேட்டுக்கொள்கின்றேன். கௌரவ சபாநாயகர் அவர்களே, எனவே வலிந்து காணாமலாக்கப்பட்டு கொலை செய்யப்பட்டு புதைக்கப்பட்டுள்ள முஸ்லிம் சகோதரர்களின் ஜனாசாக்களை தோண்டியெடுத்து அவர்களது குடும்பத்தினர் விரும்பியவாறு இஸ்லாமிய மார்க்க அடிப்படையில் கடமைகளை நிறைவேற்றி மீளடக்கம் செய்வதற்கும் பாதிக்கப்பட்டவர்களுக்கு நீதியை பெற்றுக் கொடுப்பதற்கும் உரிய நடவடிக்கைகளை நீங்கள் மேற்கொள்வீர்களா என்று கௌரவ நீதி அமைச்சர் அவர்களிடம் கேட்க விரும்புகின்றேன். நன்றி.
கரு அமாத்தித்துமா.
தேங்க்யூ வெரி மச் ஆனரபிள் எம்பி. இட்ஸ் அ வெரி வேலிட் question and a very pertinent one, and I'm grateful that you raised it in the parliament. As you said, honorable MP, I also personally visited this place. Now when this matter will be called again on the 9th of February, I assure you and I give you my word, 2.8 million and 50,000 rupees would have been reached by the High Court of the area, and it would have been going to the not the DA's office, actually goes to the magistrates, right? Okay, now let me explain. As you are aware, the commitment by this government and the funds are always available. Now I'm going to explain why there was this slight delay. As you are aware, when you are doing these excavations, the judicial medical officers and other scientists decide the excavation phase and they give a budget to the magistrate. And the magistrate thereafter says for 7 days is the money they want. And after this stage, if they want more stages to be excavated, the money will be granted. It's not a problem. So what happened after, after they sent it, with the court vacations coming in and with the DITWA, some of the budgets they've sent were not complete. So my ministry was compelled to ask for further observation to clarify and justify some of the rates. As you know, these rates are not there in the market as such, no, because the audit queries have to justify. So the explanation that has been called, not explanations, rather observations of those amounts, clarification has been given only in January. So after those clarification, the money now has been released, I assure you. And it will only happen at this stage because, see, this is the first time when we're doing chair money. Second, third tranches won't take time. because the budget is already in place. So that was the administrative delay, for which I apologize from the people of the area and the victims' families. But I assure you, on the 9th of February, it will be there. As you know, from 2014, the incident has been there, and nothing happened till our government came on. And I'm taking personal interest in these matters, especially the excavations. It will be done. Money will be available on the 9th of February when the matter is being called. I have looked into the matter. And by the way, if there's any other issue, you're always, I mean, anyone can reach me on the phone, especially you. So I will assist you. Whatever the, I also prefer this kind of communication, because sometimes I also don't get the chance to look into all details. So if there's any issue that you're aware of, please do give me a call. Thank you.
Honorable Member.
சபாநாயகர் அவர்களே, அவுண்மையிலே கௌரவ நீதி அமைச்சர் அவர்கள் அந்த இடத்துக்கு விஜயம் செய்து எந்த நிதியை ஒதுக்கீடு செய்வதற்கு, அது மாத்திரமல்ல அவசரமாக அந்த பணிகளை செய்வதற்கு துரித கதியிலே நடவடிக்கை எடுப்பதற்காக பாதிக்கப்பட்ட மக்களின் சார்பிலே நான் என்னுடைய நன்றிகளை கௌரவ அமைச்சர் அவர்களுக்கு நான் தெரிவித்துக் கொள்கின்றேன்.
Sorry, I could not add one more. I have ordered the excavations as well as the DNA analysis to go simultaneously so we can avoid the delays. And then in the end, whatever the results rise or whatever they want after the investigation done will be done. So both are going to go simultaneously, right? So it will be faster. Thank you.
අමාත්‍යංශ නිවේදන විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ගරු විජිත හිරත් මහතා 2026 ජනවාරි 9 දින සහ 2026 ජනවාරි 20 දින හි ගරු රවි කරුණානායක මහතා විසින් ස්ථාවර නියෝග 27-2 යටතේ අසලද ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීම.
Parliamentary questions under the Standing Order 27-2, 9th January 2026. Question number 1. Sri Lanka's plural and democratic character has been recognized by the Constitution of Sri Lanka, which predates the defeat of terrorism in 2009. Although the Constitution does not use the exact terms, it recognizes the country as a democratic and plural society by several articles read together. Article 1 declares Sri Lanka to be a democratic republic, while Article 3 vests sovereignty in the people. Article 12 guarantees equality before the law and prohibits discrimination on grounds such as race, religion, and language. Article 18 to 22 recognize both Sinhala and Tamil as official and national languages, reflecting linguistic diversity. Although Article 9 accords Buddhism the foremost place, Articles 10 and 14(1)(e) guarantee freedom of thought, conscience, religion, and worship to all. Taken together, these provisions affirm that Sinhalese, Tamils, Muslims, and all other communities coexist as equal citizens within Sri Lanka's constitutional framework. Question number 2. The Interministerial Committee has met and deliberated on this matter. The Cabinet has been verbally kept informed of the deliberations, although no formal report has been submitted. The Honourable Member of Parliament may note that the purpose of the establishment of the Cabinet-appointed Ministerial Committee was to assist the Cabinet in its deliberations on the matter and not to brief Parliament. Question number 3. The sanctions imposed by the United Kingdom on certain Sri Lankan individuals are unilateral measures taken under UK domestic law, unlike sanctions imposed by the United Nations Security Council under Chapter 7 of the UN Charter. These measures are not legally binding on Sri Lanka under international law. Sri Lanka, therefore, has no obligation to recognize, enforce, or cooperate with these sanctions and is not required to accept the allegations or legal conclusions on which they are based. Any legally binding decision on criminal responsibility can only be made by Sri Lankan courts or by international courts that have proper legal authority. Under international law, Sri Lanka has the right to formally object to such sanctions
through diplomatic channels and to uphold the principles of sovereignty and non-interference in its internal affairs. While there are international legal mechanisms in theory, their practical use is limited unless the sanctioned country agrees to be bound by them. As a result, the legal effect of the UK sanctions applies only within the United Kingdom, and their wider impact is political rather than legal. Please refer to the reference to question number 5 regarding the actions taken by the Minister of Foreign Affairs, Foreign Employment and Tourism. Question 4. The Cabinet is fully apprised of the situation and the government will take all measures necessary to safeguard Sri Lanka's sovereignty and territorial integrity. As stated in the answer to question number 3 above, these measures are unilateral measures taken by the UK government under UK domestic law. They do not legally bind Sri Lanka, and in fact, we have publicly stated our disagreement with such unilateral measures. Question number 5. Following the announcement by the UK government imposing sanctions on 4 individuals, 3 of whom were former commanders of the armed forces, through issuance of a press release titled UK Sanctions for Human Rights Violations and Abuses During the Sri Lankan Civil War by the UK Foreign Commonwealth and Development Office on 24th March 2025. I met the British High Commissioner on 26 March 2025 and emphasized that as a government elected by all communities of Sri Lanka, the government was in the process of building national reconciliation and unity, which is most important in the current context. The action by the UK is a barrier to this process. Clarification was sought as to the reason why the UK government took this measure at this point in time and whether this measure was driven by domestic politics in the UK, given that the UK FCDO press release refers to a commitment made during the election campaign to ensure those responsible are not allowed impunity. Further, the government of Sri Lanka issued a press release on 26 March 2025 in response, underlining that such unilateral action taken by the UK government does not assist but serves to complicate the national reconciliation process underway in Sri Lanka. It was also reiterated that the government of Sri Lanka's position is that the government is in the process of strengthening domestic mechanisms for accountability and reconciliation, and that any past human rights violations should be addressed through domestic accountability mechanisms. Question number 6. The Honourable Member of Parliament would recall that unilateral sanctions were first imposed by the USA in February 2020 during the government of President Gotabe Rajapaksa. This was against General Savendra Silva. Then in December 2021, travel bans were imposed by USA on former President Mahinda Rajapaksa and Gotabe Rajapaksa. Canada in January 2023 also imposed sanctions on the 2 former presidents as well as Staff Sergeant Sunil Ratnayake and Navy Officer Chandan Hettiarachchi. All these sanctions were imposed for alleged human rights violations during the conflict. Most recently, in December 2024, the USA imposed sanctions on the former ambassador to Russia, Udayanga Veerathunga, and the ex-CEO of Sri Lankan Airlines, Kapila Chandrasena, for corruption-related allegations. So the UK action was not the first such action and therefore cannot be taken in isolation or as a precedent. Question number seven. The government has made it clear that it does not condone unilateral sanctions against its citizens by state or non-state actors. Unilateral sanctions are different from sanctions imposed by internationally recognized legal frameworks such as the UN Security Council. All member states are bound by any sanctions imposed by the United Nations Security Council through its resolutions. As stated above, Sri Lanka is not bound by unilateral sanctions. We have always maintained, even at the UN Human Rights Council in Geneva, that if there are allegations of human rights violations against members of the armed forces, they should be dealt with through domestic processes, which our government has, since the assumption of office, taken measures to strengthen. We reject international accountability mechanisms, including the external evidence gathering mechanism established in 2022 under UNHRC Resolution 51/1. Therefore, our foreign policy is clear in that we do not recognize unilateral action taken outside recognized international legal frameworks. Thank you very much.
ඊළඟ එකට මන්ත්‍රීතුමා ඉන්න වේලාවක දූත් පිළිතුරු ලබා දෙනවා.
ගෞරවනීය නායකතුමා
මම ඒ විජිත හේරත්නතුමා දුන්නු ප්‍රශ්නය අහපු මන්ත්‍රීවරයා නොවුනත් මම ඔබතුමාගෙන් පැහැදිලි කිරීමක් කරගන්න කැමතියි. විශේෂයෙන්ම මම හිතන අපේ රටට වැදගත් වෙනවා. ලෝකයේ අධිරාජ්‍යවාදීන්ට යටත් විජිතයන් හැටියට පැවැත්වුණු රටවල් දැන් යම් උත්සාහයක් ගන්නවා. ඒ අධිරාජ්‍යවාදීත්වය තුළ යටත් වී තිබුණු කාලවකවානුව තුළ ඒ රටවල් වලට සිදු වුණු ආර්ථික හානියට වන්දි ලබා ගැනීමේ වැඩසටහනක්. ඒ කියන්නේ reparations for colonization. අධිරාජ්‍යවාදී සමය තුළ රටට සිදු ඒ අධිරාජ්‍යවාදී පාලනය තුළින් රටට සිදු වුණු ආර්ථිකමය හානිය, සම්පත් හානිය, අපේ රටේ දේශීය සම්පත් සූරා කෑම, මංකොල්ල කෑම, මේ අනාදී කරුණු කාරණා පිළිබඳව අධිරාජ්‍යවාදී යටත් විජිතවාදී යුගයන්වල හිටපු රටවල් ජාත්‍යන්තර ප්‍රයත්නයක් ලබනවා, උත්සාහයක් දරනවා reparations වන්දි ලබා ගන්න. මම කැමතියි ඔබතුමාලාටත් ඔබතුමාලාගේ රජයටත් විශේෂයෙන්ම මේ කාරණාව පිළිබඳව අවධානය යොමු කරලා අප්‍රිකාවේ සමහර රටවල් මේ දරන උත්සාහයට සමාන උත්සාහයක් අපේ රටෙත් ක්‍රියාත්මක කරලා විශේෂයෙන්ම ශෂි තරූර් කියලා ඉන්නවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කොංග්‍රස් පක්ෂයේ ඉන්දියාවේ. එතුමා මේ පිළිබඳව විශේෂඥ දැනුම තිබෙනවා. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මේක පිළිබඳව විශේෂිත වූ දේශනයකුත් පැවැත්තුවා. මෙන්න මේවා මුල් කරගෙන අපිත් රටක් හැටියට හොඳයි උත්සාහයක් දැරුවොත් යටත් විජිත කාලවකවානුව තුළ අපේ රටට සිදුවුණු ඒ විශේෂිත වූ අපරාධ කේන්ද්‍ර කරගෙන වන්දි ලබා ගැනීමේ වැඩපිළිවෙලකට රටක් හැටියට ප්‍රවේශ වීම වැදගත් කියන එක මම ඔබතුමාට යෝජනා කරනවා.
ගරු අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, මට මතකයි 2005 වර්ෂයේ පෘතුගීසීන් ලංකාව යටත් කරගෙන අවුරුදු 500ක් පිරීම නිමිත්තෙන් ලොකු සාජ්‍යයක් පවත්වන්න තමයි එවකට හිටපු ආණ්ඩුව සැලසුම් කරලා තිබුණේ. නමුත් අපි එදා ආණ්ඩු පක්ෂ නියෝජනය කරන වෙලාවේදී පෘතුගීසි තානාපතිවරයා ලංකාවට යෝජනාව ගෙනල්ලා තිබුණා. ලංකාවේ හිටපු අගමැතිවරයත් එකඟතාවය පළ කරලා තිබුණා, රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිතුමා. නමුත් මම සංස්කෘතික ජාතික උරුමයන් පිළිබඳ එවකට හිටපු ඇමතිවරයා විදිහට ඉතා පැහැදිලිවම ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරා. ප්‍රතික්ෂේප කරලා ඒ අවුරුදු 500 සමරන වෙනුවට පෘතුගීසින් අපේ රට යටත් කරගෙන හිටපු කාලය තුළ අපේ රටින් පැහැරගෙන ගිය පුරාවස්තු, ඒ වගේම අපේ රටේ ජනතාවගේ ජීවිත හානි කරපුවා, දේපල හානි කරපුවා, ඒ දේවල් වලට වන්දි ලබා දෙන්න ලෙස අනිවාර්ය යෝජනාවක් ඉදිරිපත් කරා. ඉතින් ඒකෙන් ඒ 500 භෝජන සංග්‍රහයකින් සමරණයක වැළක්ුණා. ඊට පස්සේ අපෙන් පැහැරගෙන ගිය පුරාවස්තු අපිට නැවත ලබා දෙන්න එකඟතාවයේ පළ වුණා. ඒ වගේම ඊට පස්සේ නෙදර්ලන්ත ආණ්ඩුවත් අපිට එකඟතාවයේ පළ කරලා මේ වෙනකොට පුරාවස්තුන් අවස්ථා දෙකකදී ලබා දුන්නා. තවත් ඉතිරි වෙලා තියෙන දේවල් ඉදිරියට ලබා දෙන්න එකඟතාවයේ පළ කරලා තියෙනවා. ඒ නිසා අපි ක්‍රමානුකූලව රාජතාන්ත්‍රික භාවය ආරක්ෂා කර ගනිමින්, එහෙත් අපි යටත් කරගෙන හිටපු කාලවකවානු තුල අපෙන් පැහැරගත්ත පුරාවස්තු සහ විනාශ කරපු දේපල ජීවිත එවෙනුවෙන් වන්දි ලබා ගන්න කටයුතු කරමින් තියෙනවා. විපක්ෂ නායකතුමා ඉදිරිපත් කරපු කාරණාව ඉතා වැදගත්. ඒ වැදගත් යෝජනාව සම්බන්ධයෙන් අපි දැනටමත් කටයුතු කරමින් තියෙනවා. ඉදිරියේදී ආර්ථික වශයෙන් වන්දි ලබා ගැනීමත් අවශ්‍ය වේලාවකදී මැදිහත් වෙන්න අපි සූදානම් කියන එකත් අවධාරණය කරනවා.
ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේදී යෝජනා පාර්ලිමේන්තුවේ සභානායකතුමා ගරු ශානක්‍ය මන්ත්‍රීතුමා.
Honorable Foreign Minister, I was listening to your statement on your accountability measures. Now, Honorable Foreign Minister, let me clarify the minister. I have the right to clarify, Honorable Speaker.
පාර්ලිමේන්තුවේ සභානායකතුමා
අර කතානායකතුමනි පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු අංක 1 අද දින ආණ්ඩුවේ වැඩ කටයුතු මුඛස්ථානයේ ගත යුතුය
සභාව එකඟද
අය
පාර්ලිමේන්තු සභානායකතුමා
පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු අංක 2 න්‍යායපත්‍රයේ ප්‍රධාන වැඩ කටයුතු වල අංක 80 සහ 81 දරන විෂයන් පිළිබඳව වැඩ අද දින රැස්වීමේදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 හි විධිවිධාන වලින් නිදහස් විය යුතුය
සභාව එකඟද
අය
පාර්ලිමේන්තුවේ ප්‍රධාන සංවිධායකතුමා
ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8 හි විධිවිධාන වල කුමක් සඳහන්ව තිබුණද අද දින රැස්වීම පැවැත්වෙන කාල වේලාව පූර්ව භාග 9:00 සිට අපර භාග 12:30 දක්වාද අපර භාග 1 සිට අපර භාග 5:30 දක්වාද විය යුතුය අපර භාග 5:30 ට කතානායකවරයා පාර්ලිමේන්තුව කල් තැබිය යුතුය
සභාව එකඟද
අය
පාර්ලිමේන්තුවේ ගරු ආන්පක්ෂේ ප්‍රධාන සංවිධායකතුමා
කතානායකතුමනි වරප්‍රසාද සම්බන්ධව පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවී ඇති බවට ගරු කතානායකවරයා විසින් 2026 පෙබරවාරි 5 දින පාර්ලිමේන්තුවේදී මතු කරන ලද කරුණු පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාර්යක සභාවට යොමු කළ යුතුය
සභාව එකඟද
අය